ගරු සුසිල් ප්‍රේමජයන්ත එම්තුමා ඔබට විනාඩි 19ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමියනි, සභාව කල් තැබීමේ අවස්ථාවේ ගරු ඉරාන් වික්‍රමරත්න විපක්ෂයේ මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කර තිබෙන වත්මන් රජයේ අතුරුදර්ශී රාජ්‍ය පාලනය නිසා ඇති වූ ආර්ථික අර්බුදයේ හේතුවෙන් වෘත්තිකයන් රට හැර යමේ ප්‍රවණතාවය තමයි ප්‍රස්තුතය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ වර්තමාන රජය කියන්නේ මේ දැන් තියෙන රජය නම් මේ අමාත්‍ය මණ්ඩලය හැදිලා මේ ජනාධිපතිතුමා වැඩ බාරගත්තේ 2022 ජූනි මාසේ. ආර්ථික අර්බුදය හැදුනේ ඊට කලින්. මේ ප්‍රස්තුතේම වැරදි. මම දන්නේ මෙතෙක් කතා කරපු යම් මන්ත්‍රීවරයෙකුට මේක මේ ග්‍රහණය වුණාද කියන එක. වර්තමාන කියන්නේ දැන්නේ. දැන් මේ ජනාධිපති මේ ආණ්ඩුවේ මේ ඇමති මණ්ඩලය ඉන්නේ 2022 ජූනි මාසෙන් පස්සේපත් වෙච්ච අය. ජනාධිපතිතුමා ජූලි මාසේ. දැන් එතකොට ඒ වෙනකොට 2022 අප්‍රේල් මාසේ තමයි මහ බැංකුව අධිපතිතුමා ප්‍රකාශයටපත් කළේ මේක බංකොලොත් රටක් කියලා. එතකොට මේ ආණ්ඩුවනේ මේ තිබුණේ. ඊළඟට මේ ඒ වෙනකොට බංකොලොත් කියලා ප්‍රකාශ කරන්න නම් ඊට එපිට වෙච්ච ආර්ථික ක්‍රියාදාමයන් තමයි මූලික වෙලා තියෙන්නේ. දැන් අපිට වෙලා තිබුණේ මේ තීන තත්ත්වයේ කලමනාකරණය කරගන්න. ඒ තීන තත්ත්වයේ පාලනය කරන්න. දැන් රටක් බංකොලොත් බවට ප්‍රකාශ කළාම ලෝකයේ කිසිම රටකින් ණය දෙන්නේ නැහැ. දීලා තිබෙච්ච ණයත් නැවැත්තුවා. ජයිකා ADB ඔය වගේ ගණනාවක් තියෙනවා. විවිධ රටවල් වලින් තිබෙච්ච ණය කිව්සුම්. ඒව නැවැත්තුවා. ඉතින් එතකොට මේ ප්‍රස්තුතේම වැරදි. බුද්ධිගල්ණය කියන එක මේ ක්ෂණිකව ඇති වෙච්ච දෙයක් නෙවෙයි. බුද්ධිගල්ණය එක මේ රටේ ඉතිහාසෙ ඉඳලම තිබුණා. මේ කතාව 70 පාලන කාලෙදිත් කිව්වා. බුද්ධිගල්ණය කියලා. හැබැයි සාමාන්‍ය රටවල බුද්ධිගල්ණයක් තියෙනවා. මොකද හේතුව අපි වගේ රටවල් වල අපේ අධ්‍යාපන පද්ධතියෙන්, විශ්වවිද්‍යාල පද්ධතියෙන් උපාධි අරගෙන, පශ්චාත් උපාධි අරගෙන විදේශ රටවලට ගිහිල්ලා පශ්චාත් උපාධි අරගෙන පර්යේෂණ කළා එනකොට අපේ රටේ සමහර වෙලාවට අවශ්‍ය සම්පත් නැහැ ඒ ගත්ත දැනුම ඇවිල්ලා භාවිතා කරන්න. දැන් 2014 නැනෝ තාක්ෂණ විද්‍යාගාරය ආරම්භ කරනකම් එතකොට තිබිච්ච රජය කවුරු හරි මේ රටේ විද්‍යාඥයෙක් මේ උපාධිධාරී රසායන විද්‍යාව පිළිබඳව වෙන රටක ගිහිල්ලා පශ්චාත් උපාධියක් අරගෙන නැනෝ තාක්ෂණය පිළිබඳව ඉගෙනගෙන ආව නම් මේ භාවිතා කරන්න තැනක් නැහැ. පරීක්ෂණ කරන්න තැනක් නැහැ. එතකොට බයෝටෙක්නොලොජි, ජෛව තාක්ෂණය ඕනතරම් උපාධි හැදෑරුව අපේ දරුවෝ පිටරට ගිහිල්ලා ලංකාවේ ඇවිල්ලා පරීක්ෂණ කරන්නවත් පරීක්ෂණ කරන්න තැනක් තිබුණේ නැහැ. මම තමයි විද්‍යා තාක්ෂණ ඇමතිවර හැට 2017 ස්ලිප්ටෙක් එක පටන් ගත්තේ. අද ජෙනොම් සීක්වෙන්සිං අපි දැක්කනේ මේ කොහොමද ජෙනොම් සීක්වෙන්සිං කළේ කියලා හියුස්ටන් වල. ජෙනොම් සීක්වෙන්සිං මැෂින් එක පවා අද තියෙනවා ස්ලිප්ටෙක් එකේ පිටිපන. නැනෝ තාක්ෂණ විද්‍යාගාරයේ පරීක්ෂක 28ක් හිටියා එදා මං ඉන්නකොට. අද නම් ඒක අඩු වෙලා. ජෛව තාක්ෂණ විද්‍යාගාරයත් එහෙමයි. ඉතින් මේවා ආරම්භ කළේ මේ තුලින් අපේ දැනුම අරගෙන පිටරට ගිහිල්ලා ගත්ත අය නැවත ලංකාවට එනවනම් ඒ අවස්ථාව තියෙන්න ඕනේ. ඉතින් එහෙම අපි ඒ කටයුතු කළා තියෙනවා. හැබැයි සම්ප්‍රදායිකව අපේ රටේ පර්යේෂණ සංස්කෘතියක් තිබුණේ නැහැ. රිසර්ච් කල්චර් එකක් නැහැ. දැන් අපේ රටේ ජනගහණය මිලියන 22ක්. අපි සාමාන්‍ය රටවල අනුපාතය ගත්තොත් පර්යේෂකයෝ ඉන්නුනේ 22,000. අපේ රටේ සක්‍රීය ලෙස පර්යේෂණ ලේදනා ඉන්නේ 5,000යි. ඔය 5,000න් ගත්තොත් ෆන්ඩමෙන්ටල් රිසර්ච් කරන අය තමයි වැඩි හරියක් ඉන්නේ. ඇප්ලයිඩ් රිසර්ච් කරන අය අඩුයි. ව්‍යවහාරික පර්යේෂණය. එතකොට රටක දියුණුව රඳාපවතින්නේ පර්යේෂණ පදනම් කරගෙන නවෝත්පාදන ඇති කළා ඒ තුලින් ඉදිරියට යන තරමට. දැන් ජපානේ වගේ රටක ලක්ෂ ගණනාවක් කුඩා කණ්ඩායම් සමාගම් පර්යේෂණ කර අලුත් දේ උපදිනවා. එතකොට අපිට වෙලා තින්නේ අපේ විදේශිනුවේ වැය කළා ඒවා මෙහෙට ගෙන්නේ. ඒක වෙලා තින්නේ. දැන් බලන්න අපේ රටේ පර්යේෂකයෝ මෙහෙ පාස් කරන්න නැති නිසා දැන් ડોක්ටර් බන්දුල විජේරත් කාලෙ මහින්දෙන් ආවේ 1980 දශකයේ තමයි එහෙ ගිහිල්ලා ඇමරිකාවේ ගිහිල්ලා අරගෙන ස්ටෙන්ට් එක හොයාගත්තේ ඉන්වෙන්ට් කළේ. එතන මෙහෙ කරන්න පරීක්ෂණ පාස් කරන්න නැහැ. ප්‍රොෆෙසර් සිවනාදෙන් ඉන්ෆ්‍රාරෙඩ් එක හොයාගත්තා චිකාගෝ වල යුනිවර්සිටි ඔෆ් ඉලිනොයි. මෙහෙ කරා නම් නැහැ. දැන් මේ ළඟදි මං දන්න හොඳටම ඩොක්ටර් ක්‍රිස් සේනානායක ජවදරපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා උපාධිය කළේ. එතුම ඇමරිකාවේ PhD කළා. එහෙ හතරවෙනි විශාලතම ඩ්‍රග්ස් මැනුෆැක්චරින් කම්පැනි එකේ CEO. දැන් 64 දෙනෙක් PhD ආ වැඩ කරනවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. එතකොට ප්‍රශ්න වෙලා තින්නේ මේක ඉතිහාසයෙන්ද ළමද විච්ච දෙයක්. ඉතින් ඒවා අපි නිවැරදි කරන්න ඕනේ. දැන් අපේ රටේ පර්යේෂණ සඳහා වෙන් කරන්නේ 0.11යි GDP එකේ. ඊශ්‍රායලයේ විදං කරනවා 4.5ක්. ජපානයේ විදං කරනවා 4ක්. ඒ නිසා තමයි රටේ පර්යේෂණ වලින් ඉස්සරහට ගිහිල්ලා නවෝත්පාදන හදලා කොරියාව දැන් කොරියාව එක ප්‍රොඩක්ට් එකයි. Samsung. ලෝකේ කොහෙ ගියත් Samsung. බර වාහනේ වෙනනම් Hyundai. හැබැයි අපේ මොකද අපේ කුඩා රටවල් දැන් අපි වෙලා තින්නේ ඒ නිසා අපේ බුද්ධිමත් අය මේ අය ගන්න දැන් ડોક્ટર සරත් ගුණපාල NASA ආයතනයේ ප්‍රධාන පර්යේෂකේ ඇමරිකාවේ NASA ආයතනයේ නුන 200කට වඩා අපේ රටේ විද්‍යාඥයෝ දැන් මේ විද්‍යාඥයෝ මේ හින්දා මොකද කරන්නේ මේ දා මොකද කරන්න දෙන්නේ ඒ ඉගෙනගත්ත විෂයන් අනුව ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ දැන් ඒ රටවල් කරන්නේ දියුණු රටවල් බොහෝ වෙලාවට අපි වගේ රටවල් වල ඉන්නේ මෙවැනි බුද්ධිමතුන් අරගන්න. දැන් වෙලා තින්නේ මේ මෑතකදී ඇතිවෙච්ච ප්‍රශ්නේ ඊට වඩා වෙනස්. මොකද්ද ඊට වඩා වෙනස? පහුගිය ආර්ථික අර්බුදය නිසා පහුගිය අවුරුද්ද වෙච්ච ආර්ථික පසුබෑමත් එක්ක මේ රටේ ඉන්න අපි දුමු වෛද්‍ය ක්ෂේත්‍රයක තුත් කන්සල්ටන්ට්ස්. ඒ අය පළවෙනි වෛද්‍ය උපාධිය කළා බ්‍රිතාන්‍යයට ගිහිල්ලා නැත්තම් වෙන රටකට ගිහිල්ලා MRCP FRCS කළා ඇවිල්ලා ප්‍රවීණ වෙච්ච අය. ඒතර ඒ අයට ඒ අවශ්‍ය පසුබිම නැති වුණා එකවර. දැන් ටැක්ස් ගැහුවාම 136ක් ටැක්ස් ස්ලැබ් එකට ආවා. දැන් විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් 2200ක් විතර පුරප්පඩු අදටත් තියෙනවා. දැන් ඒකට ගත්ත පියවර තමයි උදේත් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. 1054 පුරප්පඩු පිරවන්න විශ්‍රාමික සහ රට හරගිය වෙනුවෙන් අපි අනුමැතිය දුන්නා. දැන් මේ දිනවල විශ්වවිද්‍යාල 17ම මේ කටයුත්ත කරන් යනවා. තව 1000කට 1200ක් බඳව ගන්න මම යෝජනාව ඉදිරිපත් කරලා තිනවා. මේ වර අයවැයෙන් 2 ජනවාරි ඉඳලා මුදල් වෙන් කරන්න. හැබැයි අනිත් පැත්තෙන් අපි මතක තියාගන්න ඕනේ තරුණ උපාධිධාරීන් ඉන්නවා. විදේශ රටවල ගිහිල්ලා පශ්චාත් උපාධිය, ආචාර්ය උපාධිය, පෝස්ට් ડોක්ටරල් ප්‍රෝග්‍රෑම් කළා එහෙම ආපු අය. දැන් ඒ අයට මේ අවස්ථාව ගන්න පුළුවන්. අලුත් දැනුම දැනුම වේගවත් වීමේ කාලය අඩු වෙලා ඉස්සර අවුරුදු 10ක් ගියන නම් 5යි 2යි දැන් අවුරුද්දක් ඊටත් අඩුයි. එච්චර වේගෙන් දැනුම දෙගුණ වෙනවා. එහෙමනම් ඒ දැනුම ග්‍රහණය කරගෙන ඉස්සරහට යන්න නම් ඒ නව දැනුමත් එක්ක අවශ්‍ය පිරිසක් ඕන වෙනවා. ඉතින් අපේ විශ්වවිද්‍යාල පද්ධතිය විශාල වෙනස්කමක් වෙන්න ඕනේ. සබටිකල් ලීව් තිනවා ඒ වේත් ප්‍රශ්නාව අපි පුළුවන් තරමින් ඒවා විසඳලා දුන්නා. ඒ විතරක් නෙවෙයි දැන් 41,000ක් 2000ක් තමයි වර්ෂයකට විශ්වවිද්‍යාලයට තෝරගෙන ඉන්නේ. 65%ක් විතර ප්‍රතිශතයක් තියෙන සමත් වෙන. තව ලක්ෂයකට වැඩි පිරිසක් විශ්වවිද්‍යාලය අවස්ථාව නැහැ. ඒ නිසා දැන් ඉල්ලීමක් තිනවා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන්නයි කියලා. පුළුල් කරන්න පුළුවන්. හැබැයි ඒ අතරතුර නිදහස් අධ්‍යාපනයෙන් එන දක්ෂ අයට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න අවස්ථාව තියෙනවා. දැන් සාමාන්‍ය උපාධියක එක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට ලක්ෂ 7,000ක් 8ක් රජය වැය කරන්නේ. අපේ රටේ ප්‍රථම උපාධිය දක්වා එක ශ්‍රේණිය ඉඳලා අධ්‍යාපනයේ නිදහස්. මේ ආසන්න රට ගන්නකෝ ඉන්දියාව. මේ ආසන්න රට ඉන්දියාව ගත්තොත් රජයේ පාසලට එන ඉතාම අතලොස්සයි. ප්‍රයිවට් ස්කූල් එකකට තමයි එක ශ්‍රේණියටත් යන්නේ. පහටත් යන්නේ. හයෙන් උඩ කොහොමද ගෙවල ඉගෙන ගන්න. හැබැයි දැන් මේ වැය බර තමයි රජය දරන්නේ. දැන් මේ වැය බර කොහෙන්ද ලැබෙන්නේ? ඒක මේ රටේ උත්පාදනය කරන ආදායම. එතකොට දැන් අධ්‍යාපන අමාත්‍යාංශ විතරක් වෙන් වෙන වැසීෂ්‍ය බල්ලා හරියන්නේ නැහැ අධ්‍යාපනයට වැය වෙන මුදල. රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශ රා තමයි පළාත් සභා 9කට ප්‍රතිපාදනය. ඒ 950කට වැඩියෙන් තියන්නේ අධ්‍යාපනයට වෙන් කරපු මුදල. ඇයි පාසල් 10135 පාසල් 396 අධ්‍යාපන අමාත්‍යාංශයේදී. ඉතුරු 9000 ගානම තියන්නේ පළාත්වල. ගුරුවරුන් 2,50,000 ජාතික පාසල උගන්වන්නේ 35,000යි. ඉතුරු දෙලක්ෂ පහළොස් දහමින පළාත් නමයක. එතකොට අධ්‍යාපන අමාත්‍යංශයේ වැසීර්ෂයේ බලලා අධ්‍යාපනය වෙන්නේ මෙච්චරයි කියලා තීන්දුව කරන්න බෑ. පළාත් සභා නමයට වෙන් කරපු මුදලෙන් ප්‍රතිශතාත්මක එක ගත්තොත් දල වශයෙන් බිලියන 500කට වඩා අධ්‍යාපනයට වෙන් වෙනවා. ඒ අර්ථයෙන් ගත්තොත් දැන් මේ බුද්ධිගල්ණය මේකට తాවකාලික පියමක් හැටියට නම් මමත් විශ්වාස කරනවා මේ වෘත්තිකෙන්ද තිබෙන්නා වූ බදු ප්‍රමාණය අඩු වෙන්න ඕනේ යම් ප්‍රමාණයක. එයාගේ ඉල්ලීමකුත් තියෙනවා. එයා කියන්නේ 124කට ගේන්න අඩුම ගන්න. කලින් ස්විච් ගන්නට. බදු ගෙවන්න ලෑස්ති. වෛද්‍යවරු, ඉංජිනේරු, විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යවරු ඒ පිරිස. ඊළඟට දැන් චන්දමීරක් කොඩි මන්ත්‍රීතුමා කිව්වා අර වෛද්‍යවරයෙක්ගේ දරුවෙක් ඇතුළත් කිරීම. ජීවමු එක අපිට ලයිස්තු වේවලා තිනු. ඇතුල් කරගන්න බැරිච්ච දරුවන්. ඉතින් ඒක අපි අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. එයාට අවස්ථාව ලබා දීම අවශ්‍ය වැඩි පිළ අපි අරන් තිනවා. මම තමයි කලින් අධ්‍යාපන මැතිතුමුන් මුල්ම වතාවට ජීවමු කයටයි ෆූටයකටයි ඉංජිනේරුවන්ටයි වාර්ෂික ස්ථානමාරුම් වලදී ඒ අවස්ථාව ලබා දුන්නා. ඊට පස්සේ නැති වුණා. මම දැන් අයිති ටික කරනවා. ඉතින් ඒක නිසා යම් ඉන්සෙන්ටිව් එකක් එයාට තියෙන්න ඕනේ. මොකද හේතුව එහෙම නැත්නම් අපේ ඊළඟ තරුණ පරම්පරාව ඉස්සරහට ගේන්න මෙයාට උගන්වන්න දැනුම ලබා දෙන්න වෘත්තික භාවය ලබා දෙන්න ඉන්න ප්‍රවීණයෝ මේ රටේ නැති වෙනවා. ඉතින් ඒක නිසා අපි වගේ රටවල් වලට නිරන්තරයෙන් බලපාන්නා වූ අභියෝගයක් තමයි බුද්ධිගලණය. එකක් මේ අවස්ථාවේ අවස්ථා නැති නිසා. උදාහරණයක් වශයෙන් පරිශකින්ට විවිධ ක්ෂේත්‍රවල. හැබැයි අනිත් පැත්තෙන් දැන් සමහර අය ඉන්නවා දැන් මේ රටේ අපිට ඉන්න බෑ දැන් අපි යන්න ඕනේ. ඉතින් එහෙමනම් අපි ලබාගත් අධ්‍යාපනයේ වැඩකුත් නැහැ. ඇයි මේ අධ්‍යාපනය ලබන්නේ? එන අභියෝග වලට මුහුණ දෙන්න. දැන් හිතනවද මේ සුන්දර ලෝකයකට යන්නයි කියලා බොහෝ දෙනා මේ රට දාලා. එහෙම යන අය ඇති. යනවා. ගියන් පස්සේ තේරෙන්නේ යථාර්ථය. හැබැයි අපි මතක තියාගන්න ඕන අනිප්පැත්තෙන් මේ අධ්‍යාපනය ලබන සියලු දෙනාම පෞද්ගලික අධ්‍යාපනය නෙවෙයි තාමත් අපේ රටේ තියෙන නිදහස් අධ්‍යාපනය. මේ නිදහස් අධ්‍යාපනය ලබන්න මේ වැය කරන රජයේ වැය කරන මුදල කාගේ මුදල්ද? මේ රටේ සාමාන්‍ය ජනතාව දහඩිය මහන්සියෙන් ඒ අය උත්පාදනය කරන්නව මුදල. විදේශ රැකියාවල යෙදිලා ඉන්න මැද පෙරදිග ලක්ෂ 12ක් විතර එවන රෙමිටන්සස්. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා තමයි මෙයට මේ අධ්‍යාපනය ලබා දෙන්නේ. ඒ නිසා අපි එක එක පීටින් පීටියට ගත්තත් ඒ ශිෂ්‍යන්ට වැය වෙන මුදල රජය දරන්නේ මේ රටේ ජනතාවගෙන් ඒතු කර ගන්නා වූ බදු මුදලින්. ජාතික ආදායමට ඒතු කර ගන්නා වූ මුදලින්. ඒ නිසා හේතු තියන අයට යන්න පුළුවන්. නමුත් මම කියන්නේ අපි මේ අභියෝග වලට මුහුණ දෙන්න ඕනේ. දැන් අපේ හිටපු ජනාධිපතිතුමා කිව්වා ඒ ගිය පිටසමට මේක හොඳ වෙනකොට එයි කියලා. හොඳ වෙනකොට එන නෙවෙයි ප්‍රශ්නේ. මේක හොඳ කරගන්නයි මේ හිඳල වැඩ කරන්න ඕනේ. දැන් මේ වගකීමනේ අපි බාරගත්තේ. මේ වගකීම් බාරගන්නේ නැති වෙලায় බාරගත්තා. පාසල් වල නිලැඳුම් දීමේ ක්‍රමයක් තිබුණේ නැහැ මම බාරගන්න උඩට. ආ අපි දුන්න නිලැඳුම් ටික. ලබන අවුරුද්ද 100%ම දෙනවා. 100%ම දෙන්න මේ වෙනකොට අපේ මිත්‍ර රටකින් ඒ ගිය සැරේ දුන්න රටෙන්ම ගිය සැරේ 70%යි මේ සැරේ 100% වගේ දෙන්න එකඟ වෙලා ඉවරයි. පෙළ පොත්වල බිලියන 16ක් විදන් කළා මේ සැරේ මිල අඩු වෙලා තියෙනවා බිලියන 12යි. දැන් ටෙන්ඩර් ටික දීලා ප්‍රින්ටිං ඔපරේෂන් එක එයින් භාගයක් මං ගන්නකොට ප්‍රින්ටිං ඔපරේෂන් එක රුපියල් මිලියන 900ක් ඕඩි එකක්. තව මිලියන 409 1300යි. ගිය ජූනි 30ට මිලියන 1250ක් ප්‍රොෆිට්. ඇයි මේ? මේ ආයතන නියමාකාරයෙන් කළමනාකරණය කරන හොරුන්ට මේක නොදී. හොරෙක්ව දැම්මනම් මේක කරන්න බෑ. මෙතනයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මේ රටේ උත්පාදනය කරන ධනයත් අපි පරිස්සමෙන් රැක ගන්න ඕනේ. ඒ රැකගෙන තමයි මේ අමාරු වෙලාවකදී කවුරුත් පිළිගන්නවා අමාරුයි. දැන් මේකේ විවිධ හේතුන් තියෙන්න පුළුවන්. පහුගිය අවුරුදු 75ට දොස් කියනවා. තවත් කාලයකට දොස් කියන ඔක්කොම හරි. හැබැයි මේ රටේ 1983 ඉඳලා 2009 වෙනකන් යුද්ධයක් තිබ්බා. මහා බැංකුවටත් බෝම්බ ගැහුවා. 125ක් මැරුණා එතන. හැම සතියකම බෝම්බ පිපිරුවා කොළඹ. මේ වවුනියාවන් එහාට යන්න බෑ. එහෙ ජනතාවට මෙහෙ එන්න බෑ. එළවලු එහාට මෙහෙ හුමාරු කරන්න බෑ. මේ සියල්ල අමතක වෙලා තමයි මේ ඔක්කොම කතා කරන්නේ. ඒක නිසා අපි මතක තියාගන්න මේ සියලු අභියෝගات එක්ක අපි ඇවිල්ලා තියෙනවා. අමාරු අවස්ථාවක් ඇත්ත. දැන් රටේ මාසයකට උත්පාදනය වෙන දේශීය ආදායම ප්‍රධාන තුනයිනේ. රේගු බදු, ඊළඟට ආදායම් බදු, ඊළඟට එක්සයිස් ඩියුටි. දැන් මේ තුනෙන් උත්පාදනය වෙන මුදල මෙරටේ මාසෙකදී රජයේ සේවක 116කට වැටුප් ගෙවන්නේ. තව 106කට විතර විශ්‍රාම වැටුප් ගෙවන්නේ. සහනාධාරය දෙන්න වෙන් කරහන් පස්සේ වෙන මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා මේ ණය නොගෙනවා කියන්නේ මේ ඔක්කොම ණය නෙමෙයි. දීපාර්ශික ණය විතරයි නොගෙවන්නේ. අනිත් ණය මේ වෙලාවෙත් ගෙවෙනවා. ADB, World Bank ඒවා ගෙවෙනවා. දැන් මේකට විදේශ විනිමය දැන් කියන නිෂ්පාදන ආර්ථිකය. ඔව්. නිෂ්පාදන ආර්ථිකයක් කරන්න ගිහලා තමයි සිරිමා බණ්ඩාරනායක මැතිණිය හතර බැස්සුවේ. මතකනේ. දැන් කියනවා එහෙම හොඳයිලු තිබුණා නේද. හැබැයි එදා මොකද්ද කිව්වේ? එදාත් 1977 ලෝක තෙල් අරමුදේ ආවා. තෙල් අරමුදේ ආවා. දැන් 77 මැතිවරණයෙන් පස්සේ රුපියල් 8 ඩොලර් එක 16ට කියන්නේ. 100% අප්‍රමාණ වෙන ඩොලර් එක එදා. ඒක අමතකයිද? පවුම රුපියල් 8 තිවිච් එක 15ට ගියා එදා. මේ එක රයින්. එහෙම වෙච්ච යුගයන් තිනෝ. ඒක නිසා ඇත්ත. යම් යම් ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු තිවිච්ච වුණේ නැහැ. දැන් ක්‍රමේ වෙනසක් වෙන්න ඕනේ. දැන් රාජ්‍ය පරිපාලනය ගැන කතා කළා මෙතුමා. ඔව්. රාජ්‍ය පරිපාලනයේ පළන තියරීස් වැඩක් නැහැ. පරිපාලනයක් නෙමෙයි අද ලෝකේ තියෙන්නේ. ඒ බ්‍රිතාන්‍යයන්ගේ කාලේ තමයි පරිපාලනය තියෙන්නේ. That is administration. දැන් තියෙන්නේ මැනේජ්මන්ට් නෙමෙයි. එතනුත් යට ගිලා ලීඩර්ෂිප්. දැන් තාම අපි අමාත්‍යංශ නම් කරන්නේ රාජ්‍ය පරිපාලන. පරිපාලන නිලධාරි. පරිපාලනය කරන්න පුළුවන් සියලුම දේ ටික ලැබිලා තියෙනවනේ නියෝගෙදී හිටියයි. යුද්ධ හමුදාවේ වගේ. එහෙමනේ සමහර රට කරන්න ගියේ නේද? එහෙම කරන්න ගිහිල්ලා නේ. තීන ටිකක් නැති වුණේ. නෑ. කලමනාකරණය. කලමනාකරණය කියන්නේ සම්පත් ප්‍රමාණවත් නැත්නම් සීමිත නම් කොහොමද කලමනාකරණය කරන්නේ?
රරු අමතුතුමා විනාඩි 2යි.
ඔව්. මේක නිසා. ඒක නිසා මම පැහැදිලිව කියන්නුනේ මෙන්න මේ කරුණු ටික. ඒ වගේම විපක්ෂ නායකතුමා පැනයක් යොමු කළා අද ලෝක ගුරු දිනේ අපි සමරන්නේ අද ලෝකයේම ඊයේ මොකද අපි සමරන්නේ 94 ගුරු සේවා ව්‍යවස්ථාව ඇති කළා. ඔක්තෝබර් 6 වෙනිදා තමයි දහයට ගුරු සමිති නායකයෝ උත්ති සමිති නායකයෝ මේක ප්‍රකාශයට පත් කළා මේක කළේ. ඉතින් අපි ගුරු හිඟය වැළැක්වීමයි අද ප්‍රධාන අරමුණ UNESCO එකෙත්. ඒක නිසා ඒකට අවශ්‍ය වන්නා වූ පියවර අපි අරන් තිනවා. 5500ක් මේ වෙනකොට විද්‍යාගණිත තාක්ෂණ භාෂා ගුරුවරු උපාධිධාරීන් බදවා ගන්න කටයුතු කරගෙන යනවා. විශ්‍රාම ලත් අය සහ හැරගිය අය වෙනුවෙන් තව 15000ක් විතර බදවා ගන්න කටයුතු කරගෙන යනවා. ඊළඟට නඩුවේ තීන්දුව අවසන් වුණොත් ඉතිරි ප්‍රමාණය තරංග විභාගයෙන් අපි වඳවා ගන්න කටයුතු කරනවා. විදුහල්පතිතුරු 18 ඉඳලාපත් කළා තිබුණේ. අවුරුදු 5. උසාවි නඩු කිව්වා. දැන් යන්තම් ඒක ඉවත් කරගෙන මාසයක් ඇතුළත 5000ක් විදුහල්පතිතුරු අපිට පත් කරන්න පුළුවන් විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව ගුරු අධ්‍යාපනඥයෝ 705ක් පත් කරන්න ඉන්ටර්වයුව අවසන් කළා තිනවා. ඊළඟට පරිපාලන සේවයේ 405ක් බඳවා ගන්න එපිටසත්ති අපි විභාගේ තිබ්බා. මේ අවුරුදු 5ක් ඇරියස් ගියේවා ටික තමයි මම මේ මාස කීපය ඇතුළත එක තැනකට ගෙනල්ලා ආර්ථික පසුබෑමක් තියෙන වෙලාවක වුණත් ඒ කලමනාකරණය කරගෙන මෙතෙන්ට ගේන්න කටයුතු වෙලා මොකද අධ්‍යාපනයේ කඩම් වැටුනොත් අයිත් මේ රටේ මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මෙහිදී කියන්න ඕනේ මේ බුද්ධිගල්ණයේ වැළැක්වීම සඳහා අපි යම් යම් පියවර ගන්න ඕනේ. ඒක මම හිතනවා අයවැය ලේකණත් එක්ක අපි යෝජනා ඉදිරිපත් කළා තිනවා. ඒවා ක්‍රියාත්මක වුණොත් ඒක පුළුවන්. ඊළඟට ආපදා දත්තයන් පිළිබඳව අපි අවධානයෙන් ඉන්නේ සියලුම පාසල් මේ වෙනකොට ගම් වතුර නිසා තරජින් ලක් වෙච්ච ඒවා ලේකණියත් මට මේගාව තිනවා. අපි අප්ඩේට් කරනවා ඉංජිනේරු අංශ ඒවා ක්‍රියාත්මක කරනවා. ඒ අපිට මේ අමාරු අවස්ථාව වුණත්
ගරු එමෙතුමා අවසන් කරන්න
වෙලා තියෙන නිසා බුද්ධිගල්ණය කියන එක සාමාන්‍යයෙන් තිබිච්ච දෙයක්. හැබැයි මේ අවුරුදු දෙක තුල වැඩිවීමක් වෙලා තිනවා ආර්ථික පසුබෑමත් එක්ක. ඒ සඳහා අපි පිළියම් යෙදිය යුතුයි. ඒ ඇත් සමග සාකච්ඡා කළා. වොම්ස
බොහොම ස්තුතියි ගරු ශාන් විජේලා මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 6ක කාලයක් තියෙනවා.
උලස්නාරුඩේ ගරු මන්ත්‍රීතුමියනි, අද උදේ ආරම්භ කරපු බුද්ධිගල්ණය පිළිබඳ අදාළ වන සභාව කල්තබීම් අවස්ථාවේදී ලැබුණු කෙටි කාල සීමාව තුළ කාරණා කීපයක් පිළිබඳව සභාවේ අවධානය යොමු කරන්නටයි මා අපේක්ෂා කරන්නේ. අද අපේ මාතෘභූමිය සුවිශේෂ ප්‍රශ්න රැසකට මුහුණ දීලා තිබෙනවා. ඒ ප්‍රශ්න අතර අපි අද කතා කරන මාතෘකාවත් සුවිශේෂ තත්ත්වයක්. මොකද අපේ රටේ අපි වෘත්තිකයන් බිහි කරගන්නට අධ්‍යාපනය ලබලා දෙන්නේ. අධ්‍යාපනය තුළින් පමණක් ඒ බුද්ධිමත් භාවය ලැබෙනවා කියලා අපි කිසි විටකත් කිව යුතු නැහැ. මොකද එහිදී අදාළ ශ්‍රේෂ්ඨ පිළිබඳව ලබා ගන්න අධ්‍යක්ීම් පළපුරුද්ද අතිශයෙන් අවශ්‍ය වෙන නිසා තමයි ඕනෑම රටකට වෘත්තිකයන් ඒ රටේ සම්පතක් හැටියට අපි දකිනේ. මොකද ඒ වෘත්තිකයන් රටේ සම්පතක් නිසා තමයි හැකිතා වෘත්තිකය පිරිස් රට තුළ බිහි කරගන්නට හැම රජයක්ම කටයුතු කරන්නේ. ඒකම එය රටේ රදව ගන්න, එයගේ සේවය නිසි ලෙස ලබා ගන්නට, ඒ වගේම එයට අවශ්‍ය පහසුකම් දීලා එය වෙනත් රටවලට යෑම වැළැක්වීම සඳහා ඉතිහාසයේදල යම් පියවර අරගෙන තිබෙනවා. අපි පිළිගන්නවා මේ කාරණය දීර්ඝ කාලයක් තිස්සේ පැවති තත්ත්වයක් බව. හැබැයි මේ කාරණය වර්තමානයේ බොහොම උත්සන්න වෙලා තිබෙනවා. ඒකට බලපාන හේතු කාරණා අතර මේ බදු පැනවීම එකම හේතුව හැටියට මා දකින්නේ නැහැ. හැබැයි ඒකත් මේ ගැටලුවට බලපාන එක්තරා වැදගත් හේතුවක් වෙනවා. මොකද ආද ප්‍රධාන වශයෙන්ම රටේ පවතින අස්තර දේශපාලන වාතාවරණය මේ තත්ත්වය ඇතිවන්නට ප්‍රධානතම හේතුව හැටියටයි මා දකින්නේ. මොකද ආද මේ රටේ ඉන්න වෘත්තිකයන් තමන් ගැන පමණක් නෙවෙයි තමන්ගේ අනාගත දූ දරුවන් ගැන කල්පනා කරනවා. අද රටේ පවතින බදු ක්‍රමය සහ මුදල් ලිපීමේ ක්‍රමවේද සාර්ථික වැඩපිළිවෙල පිළිබඳව රටේ බහුතර ජනතාවගේ විශ්වාසයක් නැති නිසා තමයි අද බුද්ධි ගලණයට එක ප්‍රධාන හේතුවක් වෙලා තිබෙන්නේ. ඒ නිසා අද රට යන උදවිය විශේෂයෙන්ම රජය අපේක්ෂා කරනවා රට ගිහිල්ලා ඒ ශ්‍රමිකයන්ගේ යම් විදේශ විනිමය මේ රට ලැබෙයි කියලා. නමුත් අපි එයගෙන් විමසුවොත් රට යන උදවිය බොහෝ දෙනා කල්පනා කරන්නේ ඒ රටට ගිහිල්ලා ඔවුන් එහි යම් ස්ථායි තත්ත්වයකට පත්ුනෙන් පස්සේ පවුලේ තවත් කවුරු හරි ගෙන්න ගන්න පුළුවන් නම් ඒ ඇත් ඒ රටට ගෙන්න ගන්න. එහෙමනම් අපේ රටට ආදායම් ලැබීමේ ක්‍රමය පිළිබඳව අපිට විශ්වාසයක් තියන්න පුළුවන් කමක් නැහැ. මොකද ආද විශේෂයෙන් මේ පස්සේදී වැදගත් වෙනවා රට කරවන සමහර පාලකයා මේ ප්‍රශ්නේ පිළිබඳව අර ගමේ භාෂාවෙන් කියනවා නම් වගේ වගක් නැතුව තමයි කටයුතු කරන්නේ. ඒ කරන ප්‍රකාශ තුල පැහැදිලිව කියනවා ඒ යන උදවිය යම් තීන්දුවක් ගන්නට ඕන රටේ පවතින තත්ත්ව ලෝක ආර්ථික තත්ත්වය ගැන කියලා. අන්න එවැනි කරන ප්‍රකාශ තුලිනුත් අර යන්නට සූදානමින් ඉන්න අය පිළිබඳ ඒ අයගේ මනසේ යම් වෙනස් තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ. මොකද සිංගප්පූරුව වරණගපු ලී ක්වාන් යූ වරක කීවා එතුමා විදේශ අධ්‍යාපනය ලබන කාලේ එතුමගේ සමකාලීන දක්ෂ මිතුරන්ට සිංගප්පූරුවට එන්න ආරාධනා කළා. සිංගප්පූරුවේ පාලන තන්ත්‍රයට ඔවුන් සම්බන්ධ කරගත්තා. තමන්ගේ කැබිනට් මණ්ඩලයට ඔවුන් එකතු කරගත්තා. අන්න ඔවුන්ගේ සේවාව තුළ තමයි සිංගප්පූරුව දියුණු රටක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබුණේ. නමුත් අද අපේ රටේ කුමක්ද මුලාසන අරුණ ගරු මන්ත්‍රීතුමියනි, අද සමහර දරුවෝ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සෙත් කෙලින් ඉලක්ක කරන්නේ විදේශ රටකට ගිහිල්ලා ඉහළ අධ්‍යාපනය ලබන්න. අනේ නිසා ඉතිහාසය අපි දැක්කා රට තුළ සිවිල් අර්බුද ඇති වුණු අවස්ථාවේදී රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩාලු වුණු අවස්ථාවේදී සුවිශේෂ තත්ත්වයන් තුළ එදා පිරිරටට ඇදිලා ගිය අපේ රට විශේෂයෙන්ම කැරලි කෝලාර ඇති වුණු අවස්ථාවේ සිංහල තරුණ පිරිස් ගියා උතුරු නැගෙනහිර ඇති වුණු තත්ත්වයන් සරණාගතයින් හැටියට දෙවිඩ පිරිස් ගියා. නමුත් එදා ඒ තත්ත්වයන් තුළ ඒ ජාතීන්ට පමණක් බහුතරය සීමා වුණත් අද සිංහල මුස්ලිම් ඒ වගේම ද්‍රවිඩ මේ සියලු දෙනා අද එක විදියට මේ කාරණයට යොමු වෙලා තියෙන කාරණය ගැන රජය මීට වඩා ගැඹුරින් කල්පනා කළ යුතුය කියන එක තමයි මා දකින්නේ. මොකද මේ බුද්ධි ගලනේ අපි දකින අවාසි කීපයක් තිබෙනවා. ඒ එක ප්‍රධානතම අවාසි දෙකක් මා දකිනවා. මොකද රටේ සංවර්ධන ක්‍රියාවලියේදී වෘත්තිකයන්ගේ සේවය ලබා ගන්නට නොහැකි වීම එක ප්‍රධාන අපි ලබන අවාසියක්. ඒකම යම් වෘත්තිකයෙක් බිහි කරන්නට මේ රටේ ජනතාවගේ ජාතික ධනෙ අතිවිශාල මුදලක් අපි වැය කරනවා. වැය කරන පිරිවැය වෙනුවෙන් අපට ලැබෙන ප්‍රතිලාභය තිබෙන්නේ ප්‍රතිලාභයක් නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අන්නේ ප්‍රධාන කාරණා දෙක
අවසන් කරන්න ගරු
විශේෂයෙන්ම අපට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් අද බුද්ධි ගලන්නේ විශේෂයෙන් ඔබතුමිය හොඳ ආකාර දන්නවා. අද විශ්වවිද්‍යාල පද්ධතිය ඉතාම කනගාටුදායක තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ ඉන දරුවා අද අසීරු තත්ත්වයට පත් වෙලා තිබෙනවා. සමහර විට ඉදිරි අනාගතය තුළ ජාත්‍යන්තරව අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ලබා දෙන සහතික යම් බාල්දු තත්ත්වයට පත්වන්නට පුළුවන්. අනේ නිසා විශේෂයෙන් අපි මතක් කරන්නට ඕන මේ අවස්ථාවේදී අපි මේ බුද්ධි ගලනේ සම්බන්ධ වෙන උදවිය තමන් දරන මත අදහස් සාධාරණීකරණයට මොන දේ කළත් ගරු මූලාසන අරූර මන්ත්‍රීතුමියනි, කෙනෙක් තමන්ගේ ජීවිතයේ අවසාන මොහොතේදී සමහර විට ක්ෂණික මරණයකදී නොව සාමාන්‍ය සිදුවන මරණයකදී තමන් ගත කළ ජීවිතය පිළිබඳ ආපස්සට හැරිලා බලනවා. අන්නේ අවස්ථාවේදී ඒ අයට හැබැයි පශ්චාත්තාප වෙන්නට
වෙනවා.
අද තමන් කුමන මතය දරලා මේ විදේශ රටවලට ගිහිල්ලා ඉගෙනගෙන විදේශ රටවලට ගිහිල්ලා ආදායම් උපදවලා ජීවත් වුණත් තමන් උපන් මාතෘ භූමියට නායකාරයෙක් කියන අදහස ජීවිතයේ අවසාන මොහොතේ තමන් තේනවා. අනේ නිසා මේකද විශේෂයෙන් රජයෙන් ඉල්ලා හිටිනවා වෘතිකයන් කෙරෙහි රජයේ දක්වන ආකල්පය වෙනස් කරලා අපි සියලු දෙනා විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව අපිට වගකීමක් තිබෙනවා. ඒ පිළිබඳව අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ ප්‍රශ්නය පිළිබඳ අලුත් විදිහකට දැකලා ඒට අවශ්‍ය විසඳුම් ලබා දීම ඔබතුමියට කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි ගරු රාජිත සේනරත් මන්ත්‍රීතුමා. ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි, අද මේ විශාලම ප්‍රශ්නය තියෙන්නේ අද මේ වෘත්තිකයන්ගේ බුද්ධි ගලනය. මේකෙන් විශාලතම වශයෙන් මේ බුද්ධි ගලනය තියෙන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයේ. ඒකම ඒ මොකද මේ පෞද්ගල දවස්වල පත් කරපු බුද්ධි ගලන කමිටු වාර්තාවේ තියෙනවා විශේෂඥ වෛද්‍යවරු විදේශගත වුණා පෞද්ගල අවුරුද්දට 270 දෙනෙක්. සේවය අතහැර ගියා 76 දෙනෙක්. ඒ කියන්නේ 348 දෙනෙක් ඉවත් වුණා. ඒ වගේම සාමාන්‍ය වෛද්‍යවරු 544ක් විදේශගත වුණා. මම දන්නවා දැනට ප්ලැබ් විභාගය බ්‍රිතාන්‍යයේ ප්ලැබ් විභාගයේ පාස් වෙලා තියෙනවා 5000කට වැඩි වෛද්‍යවරු සංඛ්‍යාවක් මේ රටේ ලෑස්ති වෙලා ඉන්නවා යන්නේ. ඒ වගේම විශේෂඥතා තියෙනවා 60ක් මේ රටේ විශේෂඥ වෛද්‍යවරුගේ කාඩර් එක තියෙනවා 4000ක්. හැබැයි දැන් ඉන්නේ 2100යි. අවුරුදු 60 මේවක විශ්‍රාම වයස තීන්දුව ගත්තොත් 2024දී තව 300ක් විශ්‍රාම යනවා. ඒතකොට 1800කට බයි. මේ වගේම දිවයිනට ආපු විශේෂඥ වෛද්‍යවරු බෝඩ් සර්ටිෆිකේෂන් එක ගත්තා 225ක්. 110ක් ආපහු රට ගියා. දැන් මේ තත්ත්වය ආරම්භ කරනකොටම අවුරුද්දකට ඉස්සෙල්ලා වෙනකොට මම පැහැදිලිව මේ ගරු සභාවෙත් සෞඛ්‍ය අමාත්‍යවරයාට කිව්වා මේ පිළිබඳව විශේෂයෙන්ම මේ අවුරුදු 60-63 කරලා මේකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න කියලා. ජනාධිපතිතුමාට කිව්වා දෙවරක් ජනාධිපතිතුමා පිළි අරගත්තා. ජනාධිපතිතුමා ලේකම්වරයාට නියෝග කරා වහම චක්‍රලේඛනයක් මේව කරන්න. මම සංඛ්‍යා ලේඛන පිළිදියට ඉදිරිපත් කරා. නමුත් ඒ ජනාධිපති ලේකම්වරයා ඒක කරේ නැහැ. රාජ්‍ය පරිපාලන ලේකම්වරයා මේක හොඳට අවබෝධ කරගෙන වෛද්‍ය සංගම් එක්ක කතා කරලා මේකට මැදිහත් වෙන්න හදනකොට ඔහුත් බැනුම් ඇහුවා. බැනුම් අහලා අවසානයේදී එතුමා රටිනුත් යන්න ගියා. මේ වගේ තත්ත්වයේ යටතේ තවමත් අවුරුදු 60-63 කියාගෙන සාකච්ඡා කරගෙන ඉන්නවා. කමිටුපත් කරනවා. මේක තීන්දු කරගන්න බැරි ආණ්ඩුවක්, මේක තීන්දු කරගන්න බැරි අමාත්‍යාංශයක්, මේක තීන්දු කරගන්න බැරි ඇමතිවරු, ජනාධිපතිවරු, නිලධාරී ඉන්නේ. ඉතින් කොහොමද රටේ අර්බුදේ විසඳන්නේ? මේ සුළු ප්‍රශ්නේ විසඳගන්නට අදත් බැරි වෙලා තියෙනවා. තවමත් කමිටුපත් කරගෙන අවුරුද්දක් තිස්සේ කතා කරනවා 60-63 කියලා. ඒ විදිහට දැන් බුද්ධි ගලන කමිටු දාලා තියෙනවා. අස්වැය ගියාට පස්සේ ස්ථාලේ වහනවා වගේ. මම පැහැදිලිවම කියනවා රු සභාපතිතුමිය, අපි කතා කරනවා මානවයිතිය ගැන. මානවයිතියේ පළවෙනි අයිතිය තමයි ජීවත් වීමේ අයිතිය. ඒ ජීවත් වීමේ අයිතිය එක කොටසක් දරාගන්නේ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ශාස්ත්‍රයේ අය. එතකොට මේ අද ඇත්තටම මේකේ තව ටික දවසක් යනකොට මහා විශාල භයානක තත්ත්වයක් ඇති වෙනවා. අද මේ වෙනකොට සෞඛ්‍ය තත්ත්වය රෝහල් පද්ධති කඩාගෙන වැටෙනවා. සමහර රෝහල් වහන්න සිද්ධ වෙනවා. සමහර යුනිට්ස් දැන් වැහිගෙන යනවා. මතක තියාගන්න. ඒ නිසා අපි කාටත් හදිසියේ අවශ්‍යතාවයක් වුණා ශල්‍යකර්ම කරගන්නලත් සමහර යුනිට්ස් මේ වෙනකොටත් වහගෙන යන තත්ත්වයක් තිබෙනවා. මේකට එක හේතු තිබෙනවා. එකක් තමයි වෛද්‍යවරුන්ට සහ මේ සෞඛ්‍ය සේවකින්ට තියෙන ඕනේ සාධාරණ ආදායම. 1978 ඉඳලා 74ට සංඛ්‍යාලය කරනවා. මට මතකයි ඒ කාලේ හොඳට. මම පාස් අවුට් වෙන කාලේ. ඒ කාලේ වෛද්‍යවරු හිටි ඉතාමත්ම පීඩනේ. මොකද ආදායම නැහැ. පුද්ගලික වෛද්‍ය සේවය තහනම් කරලා ඒගොල්ලෝ යන්න ගියා. අදත් තියෙන්නේ මේ වගේ තත්ත්වයක්. අද මේ ආර්ථික අර්බුදයත් එක්ක. අඩු ගානේ අපි හිතන්න ඕනේ. කට්ටියක් ජෙනරල් ප්‍රැක්ටිස් කරනවා, ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා. හරි ඒගොල්ලන්ට ඔප්ෂන් එක දීලා ඒ කාලේ තියුණා නන් ප්‍රැක්ටිසිං අලවන්ස් කියලා. අන්නේ නන් ප්‍රැක්ටිසිං අලවන්ස් එකක් හරි අනිත් කට්ටියට ගෙවන්න ලෑස්ති කරගත්තොත් සහ මේ වැට් එක යම් ප්‍රමාණයකින් අඩු කරගත් ගන්න ඕනේ. අනිත් පැත්තෙන් ඔවුන්ට ප්‍රවාහන පාසුකම. වෙනදා උන්ගේ මොන ආර්ථික අර්බුදයේ තිබුණත් උන්ගේ ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍රය තිබුණා. ඒකත් අද නැහැ. නිල නිවාස හරි නිල නිවාසයක් නැහැ. බොහෝ අද වෛද්‍යවරු එනවා මොටර්සයිකලේ. මට හිතා ගන්නට බෑ. මොකද මම 1970 ගණන් වල දැක්කට පස්සේ වෛද්‍යවරයෙක් මෝටර් බයික් එකකින් එනවා, බස් එකකින් එනවා දැක්කේ ඊයේ පෙරේදා. මේ කතා අහනකොට ඉතාමත්ම පුදුම හිතෙනවා. නිල නිවාස හදන්නට 1000 නිල නිවාස 1500ක් හදන්නට සම්පූර්ණ ආයෝජන වැඩපිළිවෙල අරගත්ත මේ ආණ්ඩුව ඇවිල්ලා නැවැත්තුවා. දැන් අද නිල නිවාස නැහැ. වෛද්‍යවරු ගෙවල් වල ඉඳලා එනවා, ඒවට වියදම් කරන්නට වෙනවා. එතකොට දරුවන්ට හොඳ පාසලක්. අපි අධ්‍යාපන ඇමතිතුමා කිව්වා එතුමා බාර අරගෙන මේ වැඩපටයුතු කරනවා කියලා. ඉක්කාම වැදගත්. ඒ නිසා වහාම ශ්‍රී ලංකා වෛද්‍ය සංගම SLM එක, රජයේ වෛද්‍ය සංගමය, ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය SLM එකයි, GMO එකයි, AMS එකයි අරගෙන ඇත්තටම රජය මැදිහත් වෙලා ජනාධිපති මට්ටමින් මේ පිළිබඳව සාකච්ඡාවක් කරලා මේ බුද්ධිගලණය වහාම නවත්තන්නේ කියලා මම කියනවා. මොකද මම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත් එක්ක සාකච්ඡා කරා, එතුමාලා ආරාධනා කරා මේ අර්බුද ගැන තියෙන සාකච්ඡාවකට. ඒ වගේම GMO එකත් පෞගේ දවසල් මගේ නිවසට ඇවිල්ලා දීර්ඝව කතා කරා මේ ප්‍රශ්නය ගැන. ඉතින් ඒ නිසා මම කියන්නේ පැහැදිලිවම මේකට වහාම අවතීර්ණ වෙන්න. මට පොඩ්ඩක් වෙලාව දෙන්න සභාපතිතුමේ. මේ අද ඇත්තටම ඇති වෙලා තිබෙන තත්වය. දැන් අපි දන්නවා අපිට පපුවේ අමාරු හැදෙනොත් ස්ටෙන්ට් එකක් දාන්න ඕන කාඩියොලොජිස්ට්ලා. එහෙම නැත්නම් කාඩියෝ තොරසික් සර්ජන් ගාවට අපි යන්න වෙනවා සර්ජරි කරන්න. අද මොකද්ද කාඩියෝ තොරසික් සර්ජරි වල තත්ත්වය? මේ රටේ ඉන්නේ අවුරුදු මේ කාඩ් එකක තියෙන 27යි. දැනට ඉන්නේ 16යි. විශ්‍රාම ගියා දෙන්නේ. ඒතොර 14යි. එකෙන් ඩොක්ටර් නාමල්ගමගේ ආපහු ආවා. දැන් නාමල්ගමගේ විතරක් 2010 ඉඳලා 2023 වෙනකොට ශල්‍යකර්ම 7000ක් කරලා. එයාගේ ජූනියර්ස්ලා 2000ක් කරලා 9000ක් කරලා තවයි තියෙනවා පොලිම 6000කට වැඩිපුර. මෙන්න මේකයි තත්ත්වය. හැම රෝලෙම මේමයයි. දැන් ජාතික රෝහලේ 5 දිනක් ඉන්නවා. කාඩියෝතොරසික් සර්ජන්ස්ලා. මේ හැටේ තීන්දුව ගත්තොත්
2024
දැන් තියෙන විදිහට හැටේ තීන්දුව ගත්තොත් එන අවුරුද්දේ එච්චෙනෙක්වත් නැහැ ජාතික රෝහලට. ඒතර කරාපිටියේ ගත්තොත් දෙන්නයි ඉන්නේ. LRH එකේ 4 දිනයි, නුවර 4යි. එතකොට යාපනයේ මේ රෝහල් වල ඉතරයි තියෙන්නේ නුවර 4න් එක්කෙනෙක් විශ්‍රාම ගියා. යාපනයේ එක්කෙනයි. එතකොට ඔක්කොම දැන් ඉතුරු වෙලා ඉතුරු වෙන්නේ 10 දිනයි. ඒ නිසා එන අවුරුද්ද වෙනකොට මේකේ යුනිට්ස් දෙකක් තුනක් විතර වැයෙන තත්ත්වයක් තියෙනවා. එතකොට නිර්වින්දක වෛද්‍යවරු ගත්තොත් කාඩර් එක 284යි, ඉන්නේ 120යි, පුරප්පාඩු 164යි. විදේශගත වෙලා විශ්වවිද්‍යාල වලට ගිහිලා තියෙනවා 25ක්. එතකොට අලුතෙන් ආවා 20ක් බෝඩ් සර්ටිෆිකේෂන් එක ගත්ත 9 දෙනෙක් ආපහු ගියා. එතකොට දිස්ත්‍රික් රෝහල් 23ක් තියෙනවා, ඇනස්තරිලා ඉන්නේ 10යි. මූලික රෝහල් 27ක් තියෙනවා ඒ ශ්‍රේණියේ ඒවා. ඒකේ 24ම ඉන්නේ 10යි. මූලික රෝහල් B ශ්‍රේණියේ 44 එක නිර්දිමින්දක වෛද්‍යවරයෙක්වත් නැහැ. අක්ෂි විශේෂඥයෝ ගත්තොත් කාඩර් එක තියෙනවා 135ක්. ඉන්නේ 35යි. විදේශගත වෙලා 15යි. එතන බෝඩ් සර්ටිෆිකේට් සර්ටිෆිකේෂන් එක ගත්ත ඇවිල්ලා ලංකාවට 8ක් 4 දිනක් ආපහු ගියා. දිස්ත්‍රික්ක 15කට 15ක් තියෙනවා. එක දිස්ත්‍රික්කයට එක අක්ෂි විශේෂඥ වගේ ඉන්නේ. තව පළාත් 3ක් තියෙනවා. පළාතකට අක්ෂි විශේෂඥයක් ඉන්නේ. මෙන්න මේ විදිහට අවුරුදු 60 සීමාව කරොත් මේක තව 18ක් විශ්‍රාම යනවා ඉදිරියේදී. එතකොට ප්‍රසවසා නාරි වෛද්‍යවරු ජිනනොප්ස්. එතකොට ඒකේ කාඩර් එක 210යි. දැන්ට ඉන්නේ 130යි. පුරප්පාඩු 80යි. විදේශගත වෙලා ඉන්නවා 18ක්. එතකොට නව අලුතෙන් පැමිණියා 13ක් විශේෂඥවරු 8 දෙනෙක් ආපහු යන්න ගියා. එතකොට අවුරුදු 60 සීමාව කරොත් තව 24ක් විශ්‍රාම ගන්නවා. එතකොට ළමා රෝග විශේෂඥවරු කාඩර් එක 300යි. ඉන්නේ 150යි. විදේශගත වෙලා ඉන්නවා 12ක් විශ්වවිද්‍යාල සම්බන්ධ වෙලා 2යි විශ්‍රාම ගිය 6ක්. එතන බෝඩ් සර්ටිෆයි කරා ඇවිල්ලා 12ක් 8 දෙනෙක් ආපහු ගියා. එතකොට මේ හැටි මේ වික ක්‍රියාත්මක කරොත් මම පොඩ්ඩක් ඉවර කරනවා. මේ 40ක් විශ්‍රාම යන්න තියෙනවා. එතකොට මෙන්න මේකයි තත්වය. එතකොට පීඩියාට්‍රික් කාඩියොලොජිස්ලා මේ දරුවන්ගේ මේක මේ මේ හાર્ට් සර්ජරි කරන එකේ ඉන්නේ කාඩර් එක 18යි දැන් ඉන්නේ 4 දෙනයි. ඒක නිසා මේ සියලුම රෝහල් වල ගත්තොත් හැමතැනකම මේකේ පුරප්පාඩු මේකේ මුළු රටටම ඉන්නේ 4 දෙනයි දැන් ඉතුරු වෙලා. ඇක්සිඩන්ට්ස් ඇන්ඩ් ඉමර්ජන්සි සර්ජන්ස් බැලුවොත් හැමතැනකම පුරප්පාඩු. ඒකෙන්ද බෝඩ් සර්ටිෆිකේට් 12ක් ආව ඇවිල්ලා 9 දෙනෙක් ආපහු යන්න ගියා. දැන්ට 23ක් ඒ විදිහට ඇවිල්ලා යන්න ගිහිලා තියෙනවා. ට්‍රාන්ස්ෆියුෂන් සර්ජන්ස්ලා ගත්තොත් 33ක් ඉන්න ඕනේ. ඉන්නේ 8 දෙනයි. එතකොට රිටයර් වෙලා විටයර් වෙනව තව දෙන්නේ. එතකොට 5 දෙනෙක් විදේශගත වුණා. තව 4 දෙනෙක් විදේශගත වෙන්නවා. මෙන්න මේ වගේ තත්ත්වයක් ඉතාමත්ම නරක තත්ත්වයක්.
එතන මේ
වගේ විකටම ඒ නිසා මේ සෞඛ්‍ය පද්ධතියම ඉතාමත්ම බැරෑරුන් ලෙස කඩාගෙන වැටෙනවා. මේ පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව රජයත් අමාත්‍යංශයත් ක්‍රියා කරනවා. ඒ නිසා 2024 වර්ෂයේ සෞඛ්‍යයේ විශාලම දරුණුම අර්බුදයකට මුහුණ දෙන තත්ත්වයක් ඇති වෙනවා කියලා මම මේ වෙලාවේ ප්‍රකාශ කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මයන්ත දිසානායක මහත්තුමා. ඔබට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන මන්ත්‍රීතුමනි අවසරයි. Today is a very important debate being presented by Honorable Ran Wickremarathna. When we look at the data and from morning, Madam Chairperson, we spoke about various MPs from both sides of the aisle, spoke about the data. Without going into great detail, all I can tell you is the data is very, very scary. It's shocking. More than 10,000 professionals have left the country in the last few years. It's an increase of about 150% if you look at it. Honorable Sajit Premadasa spoke about the brain drain scenario in this country and how other countries are, because of our situation, are getting a brain gain situation. Our people, Madam Chairman, are very, very intelligent and very capable. Whenever they leave the country and go overseas, within a matter of years, they do very well. We see this in countries such as Canada, Australia, New Zealand, England. Wherever our people go, whatever ethnicity they are, they may be Sinhalese or Tamils or Burghers or Malays or Muslims. When they go overseas, we see them doing very, very well. So why have the people in this country not done too well? I think that's a fundamental question that we must ask ourselves. We must also ask, why are the professionals and the kids leaving this country and going overseas? What is the main cause? Is there one particular reason that we can isolate and say this is the cause that they are leaving? But I listened to some of the speeches today. Various MPs from both sides of the aisle, some junior, some senior, give various reasons for it. My thinking is the people of this country, the young generation, the seniors, the professionals, they leave this country simply because they don't have any hope in this country anymore. They don't have an iota of hope in the future. If they remain, what are they going to do? If they let their kids stay on, what are they going to do? What is their future? Can they get a job after studying so long, so hard? Can they get a job that they would like to do? Can they ends meet? These are the questions that parents and kids ask today. What's the cause of hopelessness? Is it simply the economy? Or is it just the lack of opportunity? Is it the cost of living? no jobs, and even if there are jobs, very poor pay. Is it the increased cost of living? Gas prices are up, Madam Chairman. Fuel prices are up. Electricity bills are soaring. Water bills are soaring. Taxes are increasing. Industries are falling apart. Like I mentioned, lack of employment. Honorable Rajasen Ratna mentioned the issues that are concerned in the health sector. The health sector is also falling apart. So if you look at the history of this country, the past, 1971, we had the JAP insurrection. 1983, the start of the LTT and the JAP insurrection. 1989, JAP LTT. 1994. And if you look at the statistics and the history, we can really go on and on about how things fail in this country at least once in every 10 years. So I'm not going to dwell in that because the data itself is there.
Honourable Member, you have two more minutes.
And when you look at it, it's very, very depressing. I wish to also give notice to the Honourable Chair that I do have 7 minutes from Honourable Marika, and I have the text to prove it as well. So, Honourable Chair, what we need to do is a question. Now, if you look at the ASFASMO program, it's an utter failure. People were queuing up, filling up protest, and asking for relief, but the government did not act in time. At the same time, government is bringing about bills that are not in favorable of democracy and not in favorable of good governance. If you look at the Anti-Media Act, Samaja Virodhi Panata Khatiyata, Atthema Anti-Social Media Act. So there is going to be lawlessness and a lack of discipline. I also heard another member of parliament talking about discipline in this country. Madam Chairman, you know, this week we had evaluation week. And you were a member of the panel discussion today. This is a conference that was held at the Galadari, trying to bring in expertise from all over the country. And the basic target that we wanted to achieve through eval was to somehow bring the valuation bill. Now, the valuation bill, Madam Chairman, as you know, we were talking about it from 2018. I was chairman of a subcommittee that actually drafted that evaluation bill. But unfortunately, for the last so many years, we have not been able to bring that bill. My thinking is that if you have a monitoring and evaluation bill, yes, it's not a question to all our problems, but especially to in a country where we have declared ourselves bankrupt, this bill, especially in the future, when projects are being identified, when money is being allocated, if you have a monitoring and evaluation process, we can identify projects that are good for the country and identify projects that are bad for the country. Madam Chairman, you heard the Honourable Opposition Leader, Honourable Sajid Premadasa, declaring his support for monitoring and evaluation. So during this week, we heard the government, represented by Honourable Sagar Ratnayake, declaring that they are for it. The opposition leader declaring that he is for monitoring and evaluation. So we have built up support in Parliament to present a monitoring and evaluation bill. However, the problem today is not the political will. The problem today is a senior civil service. They are opposing it. When you ask them, why are you opposing it? The reason is it will give us more work to do. It will burden us further, and also the cost will increase. basically the civil servants, the senior civil servants, are building kingdoms around themselves, trying to protect their jobs. What they don't understand is what they are committed to do is to protect the country and the future of this country. So, Madam Chairperson, I don't wish to take too much with this very limited time, but we need to...
Honourable Member, you have 4 more minutes.
Okay. We need to build up cross-party support. We certainly do need to work together in terms of the good bills that we are trying to bring forward. But I can also tell you what's wrong with the government in terms of what's going on wrong. It's not a case of lack of will, or political will for that matter. The problem is the president, on principle, wants to liberalize things, wants to open up the economy. But the majority of the government MPs in parliament and in cabinet does not believe in this. So where do we go from here? Will there be another Aragalaya that will start? I pray not. But if things continue the same way, if there is no economic relief, and we are going to have continuous brain drain, professionals of this country are leaving, going to better, greener pastures. So where will it lead us as a country? So what is the solution? It is my belief, Madam Chairman, that we must have a new system. We must bring in the professionals. We must bring in a new set of members of parliament who are committed to change this country around. If you do not have that situation where a new system will be in place very soon, I think, unfortunately, another Aragalaya will start. And this country's, the younger generation will have no hope at all, and they will all leave. A very, very unfortunate situation. But I do believe that this situation can be changed around given the proper political leadership, given the proper government leadership, and given the proper leadership even at the district levels. So it is a hopeless situation, but I do live in hope. As my father used to say, api deshapalane karanne balaapuruttwak nathi janathawata balaapuruttwak denna api e gamana aniwaryenma yanawa me avasthawedi visheshayenma mona de unath apita tiyenne me rata vitarai apita vena ratak neha me rata araksha karagena api idirata yamu kiyana illima panida demin mata avasthawa labadunnata stuti siru denata jaya wewa.
Thank you.